ආයතනෙ තේරුම් ගන්න ඕන දැනීම. දැනීම දෙන ආයතන තුනක් තියෙනවා. මොනවාද? කයට දැනෙනවා, නාසයට දැනෙනවා, දිවට දැනෙනවා. නේද? ඒ තුනෙම දැනීම දෙනවා. ඒකට පොදුවේ කියනවා පාලියෙන් මුත කියලා. දිට්ඨ, සුත, මුත. මුත කියනකොට මේ ආයතන තුනම අයිති. මොකද ඒවයින් දෙන්නේ
දැනීම
නිසා. දැනීම කියන එක දැන් බලන්න, ගඳක් සුවඳක් දැනෙනකොට දැනීම කියන්නේ ගඳ සුවඳ නෙමෙයි, මොකද්ද දැනෙන ගතියක්. ඒක ගැන කල්පනා කරලා තමයි ඔක මේ සුවඳ කියලා කියන්නේ. දැනීමක් විතරයි කියන්නේ. රසෙත් එහෙමයි. ඒ දැනෙන ගතිය, ඒ ගතිය ගැන කල්පනා කිරීම තුළ තමයි ඔක තිත්තයි, මේක පැණි රසයි වර්ග කරන්නේ. නැත්තම් ඒ මූලික වෙන්නේ දැනීම. ඒ මූලික දැනීමේ අර ඒ ගති ටික නැහැ. දැනීම කල්පනා කරන්න ගිහිල්ලා තමයි වර්ග කරන්නේ. ඒත් ඒ වගේම තේරුම් ගන්න, දැන් කයට දැනෙන එකෙත් රස්නේද, සීතලද, තදද, ඒ ගති ටික දැනීම නෙමෙයි. දැනීම ගැන අපි කල්පනා කරන්න ගිහින් තමයි ඒ ටික හදන්නේ. එකෙන පෙර සුරක්මයි උතෙන්ට දාන්නේ. ඒ මොහොතේ යම් කිසි දැනීම් මාත්‍රයක් විතරයි
තියෙන්නේ.
ඒ එහෙම වෙන් කරන්න බැරි දැනීමක් තියෙනවා. දැනීම දැන් සමහරු රස්නේ කියනකොට සමහරුන්ට සීතලයි කියන්නේ. නේද? ඒක එක්කනට වෙනස් වෙනවා. දැන් මම අර කොහෙද ටරටක ඉන්න කාලේ ජර්මනියේ මේ හිම වලින් ඇහිලා ගොඩක් වෙලාවට මේ සීත කාලෙක පොඩ්ඩක් අවුව වටුන ගමන් දැන් හිම මේ මිනිස්සු ගිහිලා අයිස්ක්‍රීම් කනවා අවුවේ වාඩි වෙලා. හරි ආසාවයි. අපි නිකන් හිතන්නේවත් නැහැ මේ මොන මේ හිතලි මොන අයිස්ක්‍රීම් දැන් අර අවුව වටුන ගමන් අවුවෙන් ගිහින් වාඩිලා අයිස්ක්‍රීම් කන පොඩි ළමයි විතරනේ ලොකු වෙයි එහෙම එකතු වෙනවා. ඉතින් ඒක බලන්න දැන් ඒකොල්ලන්ට ඒක රස්නයක්. මොකද අයිස්ක්‍රීම් කන්න වෙන වෙලාවක් නැහැ ඒගොල්ලන්ට. එතකොට මේ රස්නේද සීතලද කියන එක සාපේක්ෂක දෙයක්. අපේ අත්දැකීම් අනුව අපි දාගන්න දෙයක්. ඒවා එහෙනම් අපිට එකපාරට තේරෙන්නේ නැහැ අපි ඒ තරම් මේකට අහුවෙලා නේ. ඒ පෙර ඇසුරමයි උදව් කරගෙන තියෙන්නේ. මොකද මේ මොහොතේ දැනෙන ස්වභාවය වර්ග කරන්න බෑ. වර්ග කරන්නෙම අර කම්පයා කරලා බලන්න ඕනනේ කලින් එකකට.
සාපේක්ෂ ගතිය.
මේ මොහොතේ දැනෙන ස්වභාවය අපිට තව එකක් එක්ක මනින්න බෑ. අතීතේ තිබුණ නැත්තම්. එතකොට ඒක සීතලද රස්නේද ගොඩකට දාන්න බැරි වෙනවා. දැනීම තියෙනවා. දැනීම නැතුවනේ. ඒ අර හොඳද නරකද කතා එතන ඉන්නේ නැහැ. ඒකයි මම කියන්නේ වේදනාව පස්සේ දාන එක. අපි කැමැති අකමැති ගති තව එකක් එක්ක බලලමයි දාන්නේ කැමැති අකමැති ගති. තව එකක් තියෙන්න ඕන මේක කැමැතිද නැද්ද කියන්නේ. සංසන්දනයක් කරලමයි කියන්නේ. එතකොට ඒ දැනීම කියන ඒවා ඔව හරි සියුම් ධර්මතා. ඉතින් ඒක දැන් ඔක අපි අපේ අවබෝධයට කතා කළාට ඔක අපිට අත්දකින්න අමාරුයි. අත්දකින්න පුළුවන් මේ භාවනාවක් තුළින්, විදර්ශනයක් තුළින් තමයි ඔක අත්දකින්න පුළුවන්. ඒත් අපිට කායानुපස්සනාව වඩන්න තියෙනවා ඒ දැනීමෙන් නවතිනකම්. අපි එකතු කරන ටික අයින් වෙනකම්. දැන් තියෙන දැනීම් වලට අපි ගොඩක් දේවල් එකතු කරලානේ. මනසෙන් දාන ටික. දැන් අන්නේ එකතු කිරීම නවතිනකන් මේ කය ගැන බලා ඉන්න තියෙනවා. කායන පස්සනා කියලා. ඊට වෙන් වෙන්න ඕන කාය ආයතනින්ද ඉන්නේ මොනවද? අපේ මනසෙන් එකතු කළේ මොනවද? එකතු කරපු සේරම අවිද්‍යාවෙන් එකතු කරපුවා. කාය ආයතනට අයිති නැහැ නේ. නේද? දැනීමට අයිති නැහැ අපි හිතෙන් දාන ටික.
කාය ආයතනයි දික්ක සුමුත විතරයි.
ඔව් ඒ කියන්නේ දැන් ඇහෙන්නම් දික්ක ගතිය විතරයි. දැකීමට අමතරව එකතු කරපු සේරම අපි අවිද්‍යාවෙන් දාපුවා. දැන් අපි ඇහෙන් කහපාට පේනකොට ඌක තියෙන්නේ ඉරිය කිව්වොත් ඒක අපි දාපු එක. තේන ගතිය තමයි තේනීමකයි. ඒක තියෙන්නේ කොහෙද කියන්න යනකොට අපි හිතලා කියන්නේ. තේරෙනවද? තේනීමට තැනක් අයිති නැහැ. අපි තැනක් දාන්න ගිහින් තමයි ආවක තියෙන විත්තිය කියන්නේ. තේරෙනවා? තේනීම කියන එකේ තැනක් නැහැ. අපි පෙර අත්දැකීම් ටිකක් එකතු කරලා තමයි ඒ බාහිරේ පනවන්නේ. හිතන්න ගිහින්. ඒක මන ආයතනෙන් කරනවා ඒක. හැබැයි චක්කායතනේ තියන මුලා කරන ගතිය. චක්කු විඥානය කියනකොට විඥානයක් තියෙනවනේ. විඥානයට කරන්න පුළුවන් දේකුත් තියෙනවා, මැජික් එකකුත් තියෙනවා, මායාකාරය කරන දේ. ඒක කරන්න පුළුවන් පේන ස්වභාවය දැනගන්න එක. පේන ගතියක් තියෙනවා. පේනවා කියලා දැනගන්නවා. මුලාව තමයි එළියේ තියෙන දෙයක් පේනවා කියලා කියන එක. හරි. පේන ස්වභාවයේ ඒ බාහිර දෙයක් කියනකොට ඒක මායාවක්. පේන්නේ ඇහෙන් කියනකොට ඒක පෙනීමට අයිති දෙයක් නෙවෙයි. ඒක එකතු කරන එක. පෙනීම කියන එක. මුලින්ම එන්න ඕන පෙනීම කියන එක ඔය පේන්නේ බාහිර ඒවා නෙවෙයි. හැබැයි පේන. ඒ බාහිර ඒවා අපි හිතලා තමයි එළියෙන් තියන්නේ. හිතෙන් දැනගත්තු දේ තමයි එළියේ තියනවා කියලා විශ්වාස කරලා තියෙනවා. අර බල්ලා වතුරේ බල්ලෝ හැදුවා වගේ. බාහිර දෙයක් තියෙන්නම අවශ්‍ය නැහැ පේන්න. හරි. මොකද බාහිර දේ ගැන දැනගන්නේ පෙනුනට පස්සේ. අපි චක්කු විඥාන ඇති වෙන්න කලින් ඊට කලින් විඥාන නැහැ නේද? ඇහෙන් දැකීමේදී. පෙර මොනවා හරි දැනගත් කරන්නේ විඥානෙන්නේ. එතකොට පෙනීම නිසායි විඥානේ මොනවා හරි තියෙනවා කියලා දැනුවත් කරන්නේ. දැන් පෙනීමට බාහිර රූප අයිති නැහැ. මොකද පෙනීම ගැන කල්පනා කරලායි අපි එළියේ තියෙන්නේ මොකද්ද කියලා දැනගන්නේ. දැන් වතුරේ ඉන්න බල්ලෙක් තමයි ඔය පෙනුනේ කියන්නේ පෙනීම ගැන කල්පනා කරන්න ගිහින් නේද? මොකද පේන්නේ වර්ණ සටහනක් විතරනේ. වර්ණ සටහනේ රූප නැහෙනේ. වර්ණ සටහනට අදාළ රූප ටික හදන්නේ කල්පනා කරලානේ. මනසෙන් හිතන්න ගිහින්නේ. නේද? ඒතකොට හිතන්නේ පෙනීමට පස්සේනේ. චක්කායතනෙට පස්සේනේ මන ආයතනේ වැඩ කරන්නේ. නේද? ඒ චක්කායතන නිරුද්ධයිනේ එතකොට. චක්කායතන නිරුද්ධයි කියන්නේ දැන් ඇහැයි රූපයි ගුණ නැහැ. මේ දෙකම නිරුද්ධයි කල්පනා කරනකොට. නේද? මන ආයතනේ වැඩ කරනකොට චක්කායතනේ තියෙන්න බෑනේ. ඔව්. දැන්
චක්කඩම නෙවෙයි.
නෑ අපි බාහිර තිබුණා කියලා දැනට බාරගත්තොත් ඒක ඉවර වෙලානේ අපි හිතන්නේ. හිතන වෙලාවේ අභ්‍යන්තර බාහිර දෙකම නැහනේ. يعني ඇසයි රූපෙයි දෙකම නිරුද්ධ වෙලානේ දැන් මන ආයතනෙන් හිතනකොට. නේද? එතකොට මන ආයතනේ අරකෙන් පස්සේනේ මොනවා හරි කළා නම් කරන්නේ.
ඒ
කියන්නේ
දැන්
ඒක තීරණය කළෙත් මනසෙන් ඒක එළිය තියනවා කිව්වෙත් මනසෙන්
මනසෙන් ඒ දෙක එකට
ක්‍රියාත්මක
වෙන්නේ නැහැ දකින්න එක වෙනයි මනස ඇදෙන එක වෙනයි දකින්නෙත් අපි දකින්න උදව් වුණ හේතු නිවේ එහෙම දෙයක්ත් තියෙනවා දැන් අර මේ දැන් ගිනි පෙට්ටියේ ගිනි කූරක් ගැහුවොත් ගින්දර එනවනේ දැන් අපිට ගින්දර පේනවා මිසක් ගිනි පෙට්ටියයි ගිනි කූරයි පේන්නේ නැහැ. කරවලේ ඈත ගිනි කූරක් ගහුවොත් ගිනි දැල්ල විතරයි අපිට පේන්නේ. නේද?
ඔව්.
අපි ගිනි දැල්ල දිහා බලලා ඕන්නම් හිතන්න පුළුවන් ගිනි දැල්ල ඇති වෙන්න මෙහෙම දේවල් තියෙනවා. ඒකට හිතන එක වෙනම වැඩන්නේ. පෙනීම දැල්ල විතරයි පෙනෙන්නේ. එතකොට ඔන්න ඔය ආයතන වල තියෙනවා එතනම උපදින ස්වභාවයක් තමයි විඥාණයට අරමුණු වෙන්නේ
කියලා. ඒක තමයි මේ වෙනම තමයි කොහොමද දැනීම කරන්නේ? දැන් අපි ඒක වහගෙන දැන් ගුවන් විසය බලන්න පුළුවන්
අපිට. ඔව්. අපේ හිතට නෙපෙන්නේ නේ.
හිතට දෙන්නේ.
ඔව්.
ඒකට ඉතින්
අපි විශ්වාස කරනවා ඒ වුණාට අර අනුරාධපුරේ තමයි යෝග තියෙන්නේ. හ්ම්.
ඔව්.
වන්නේලිසයක පේනවා පිච්ච දැන් පුරුද්දට ඉන්නේ ඒක තියෙන්නේ අනුරාධපුරේ. හැබැයි දැන් පේන්නේ ඇත්තටම අනුරාධපුරේ තියෙන එකද හිතෙන් හදපු එකද? හිතෙන් හදපු එක. ඒක කවදාවත් එහෙ තියෙන්න බෑ.
ඒකට සක්කායතන එතන වැඩ කරන්නේ නැහැ නේද?
මනායතන විතරයි නේද? ඒක පොඩ්ඩක් එතන වැඩ කරන්නේ. ඔව්. එතන මනායතනෙම හදලා දීපු එක මනායතනෙම දැනගෙන. හරි. දැන් මේ කතා කරන්නේ අපි රුවන්වැලි විසය ඉස්සරහට ගිහින් ඇහින් බැලුවොත් මොකද්ද සිද්ධ වෙන්නේ? එතකොට ඇහනේ.
ඔව්.
එතකොට ඇහැට පුළුවන් චිත්‍රයක් හදලා දෙන්න විතරයි. ඇහැ ඇඳලා දෙන ෆොටෝ එකේ දැන් රුවන්වැලි විසයක් තියෙනවා. අනะ දැන් හිතන්න රුවන්වැලි විසයක් තියෙන ෆොටෝ එකක් බලනවා වගේ වැඩ. ඊළඟට මනායතනී කරන්නේ ওই ෆොටෝ එක දිහා බලාගෙන හිතන එකනේ. මනායතනෙට බෑ රුවන්වැලි සය බලන්න. ඒ කියන්නේ එළියේ තියෙන දේ බලන්න බෑ. ඇහැ උපද්දලා දීපු එක දිහාමයි මනායතනෙ බලන්නේ. ඒත් ඇහැ උපද්දලා දීපු එක රූපයක් නෙමෙයි රූපයක් වගේ සංඥාවක්. රූප සංඥාව. ඒ රූප සංඥාව දිහා බලන්නේ මනස. අපි හිතන්නේ මනස බලන්නේ එළියේ තියෙන රූපෙ දිහා කියලා. එහෙම බලන්න බෑ. මනසට පුළුවන් ඒ සංඥාව දිහා බලන්න විතරයි. සංඥාව උපද්දලා දීලා තියෙන්නේ ඇහැ. හරි? සංඥාව කියන්නේ රූපෙනේ. අපිට වැරදිලා දෙන්නේ සංඥාව කියන්නේ රූපේ කියලා. දැන් ඇහැ උපද්දලා දීපු එක එළියේ තියෙන රූපේ නෙවෙයි. ඒක වගේ ස්වභාවයක් නේ. සංඥාව. ඒ කියන්නේ ප්‍රතිබිම්බයක්. ප්‍රතිබිම්බ කියන්නේ රූපේ නෙවෙයි. රූපේ වගේ ස්වභාවය නේද? එතකොට අපි දන්නේ ඔය ඇහැ උපද්දලා දුන්නේ සංඥාවක් කියලා. ඇත්තටම එළියේ තියෙන රූපෙමයි ඔය ඇහැට පේන්නේ කියලා නේ අපි විශ්වාස කරන්නේ. ඒක එහෙම නෙමෙයි. පේන්නේ ඇහැ ඒ මොහොතේ උපද්දපු ස්වභාවය. එතකොට ඒ පේන ස්වභාවය කලින් තිබුණෙත් නෑ ඊට පස්සෙත් නෑ ඒ මොහොතේ උපද්දපු දෙයක්. ඇහැ ඒ මොහොතේ උපද්දපු දෙයක්. හරියට අපි කණ්ණාඩි ඉස්සරහට ගිහින් කණ්ණාඩියෙන් මූණ බලනවා වගේ වැඩක්. කණ්ණාඩිය ඇතුලේ මූණක් ප්‍රතිබිම්බයක් තිබුණ නෑනේ එතෙන්ට යනකම්. එතෙන්ට ගිහින් අපි ප්‍රතිබිම්බයක් හදලා ඕක දිහා බලන්න. නේද? ඒක ඒ මොහොතේ උපද්දලා ඒ දිහා බලන්න. දැන් බල්ලා වතුරට ඉබෙනකොට ඡායාවක් උපද්දලයි ඒ දිහා බලන්න. ඒක ඊට මොහොතකට කලින් තිබුණේ නැහැ. ඊට පස්සෙත් නැහැ. ඔතන මේ දකින ස්වභාවයේ ඔතන නුවණක් ගන්න ඕන කලින් තිබිලත් නැහැ ඊට පස්සෙත් නැහැ මේ මොහොතේ හටගත්තු දෙයක්. මේ මොහොතේ හේතු යෙදුන හින්දාම හටගත්තු සබහාය. හරි. හේතු යෙදিলা හටගත්තා කියනකොට හටගන්නේ ඵලයක් නේ. ඵලය කියන්නේ හේතු නෙවෙයි. ඵලය නිසායි හේතු හටගන්නේ. දැන් ගිනි කූරයි ගිනි පෙට්ටියයි නිසායි ගිනි දැල්ල හටගන්නේ. හැබැයි ගිනි දැල්ල කියන්නේ ගිනි කූරක් නෙමෙයි ගිනි පෙට්ටියක් නෙමෙයි. ඵලය කියන්නේ හේතු නෙවෙයි. වෙනස් ධර්මතාවය. එතකොට මේ විඥාණයට අහුවෙන්නේ ඇහැ නිසා උපදින විඥාණයට අහුවෙන්නේ ඇහැයි රූපෙයි නිසා උපදින ස්වභාවයක් නිසා ඇහැවත් රූපයක් නෙවෙයි. තේරුණාද? චක්කු විඥාණය. ඇහැ නිසා උපදින විඥාණය චක්කු විඥාණය. මනෝ විඥාණය නෙමෙයි. චක්කු විඥාණයට අරමුණු වෙන්නේ ඇහැවත් රූපෙවත් නෙමෙයි. ඒ දෙක නිසා උපදින වෙනස් ඵලය. ඔකට තමයි රූප සංඥාව කියන්නේ. රූපයක් වගේ ස්වභාවයක්. රූපයක් වගේ කියන්නේ රූපේ නෙවෙයි. හේතු නෙවෙයි. හේතු නිසා හටගත්තු ඵලය. දැන් අර ගිනි පෙට්ටියක් නෙමෙයි ගිනි කූරක් නෙමෙයි ගිනි දැල්ල තමයි පෙනිලා තියෙන්නේ. මනෝ විඥාණයට හේතු කියන්නේ. මනෝ විඥාණයට ඔය මොකවත් දෙන්නේ නැහැ. අර සංඥා චක්කු විඥාණයට හේතු වෙන්නේ නැහැ. එතනින්ම උපදින ස්වභාවයක් තමයි පේන්නේ. එකට කියනවා තජ්ජෝ සමන්නාහරෝ කියලා. තජ්ජෝ කියන්නේ එතනින්ම පැන නගින ස්වභාවයක්. එතනින්ම උපදින ස්වභාවයක්. ඇහැ කියන තැන උපදින ස්වභාවයක් තමයි විඥාණයට අරමුණු. ඒවා එතකොට ඒ පටිච්ච සමුප්පන්න ස්වභාවය. පටිච්ච සමුප්පන්න කියන්නේ ඒ හේතුන් යෙදුන නිසාම උපදින. ඒකට හේතු යෙදෙනකොටම උපදීන ගතිය. හේතු කලින් තිබිලා ඵලය පස්සේ ආව නෙවෙයි. දැන් ගිනි පෙට්ටිය ගිනි කූරක් ගහන කොටමයි ගිනිද.
පහන්
කියලා දැල්ලක් උපදින්නේ මේ මොහොතේ තෙල් ටිකක් මේ මොහොතේ తీරේ මේ මොහොතේ ඔක්සිජන් ටිකක් පිච්චීම නිසායි මේ මොහොතේ දැල්ල නේද? ඒ ටික මේ මොහොතේ හේතුවයි ඵලයයි එක මොහොතේ. හේතු නැත්තම් ඵලයක් ගැන කතා කරන්න බෑ. දැන් මේ හේවණල්ල ඇති වෙන එකත් ඒ වගේ දෙයක්. නේද? මේ හේතු යෙදෙන කොටයි හේවණල්ල. ආලෝකෙයි අපයි දිට්ඨියයි තුනම තියෙන කොට හේවණල්ල තියෙනවා. හරි? ඉස්සෙල්ලා හේතු තිබිලා පස්සේ ඵලය ඇති වුණ කතාවක් නෙවෙයි. හරි? හේතු ඉවර වෙලා ඵලය හටගත්ත කතාවක් නෙවෙයි. හේතු යෙදෙන ක්ෂණේමයි ඵලය. හේතුන් නැති කලින් ඉනස්මෙන් සති ඉදන් හොති. ඒක හේතු තියෙනකොටමයි ඵලය. ඒක හේතු නැත්නම් ඉනස්මෙන් අසති ඉදන් නැහොති. හේවණල්ල තියෙන්න බෑ මේ හේතු නැත්නම්. හේවණල්ලක් තියෙනවා නම් ඒ මොහොතේ ඒ හේවණල්ල තියෙන මොහොතේ හේතු තියෙනවා. නේද? ඒ ක්ෂණේ කියන්නේ ඵලයයි හේතුයි එකට එක මොහොතේ දෙන්න ඕන. එක මොහොතේ යෙදුනට ඵලය කියන්නේ හේතු නෙවෙයි. හේවණල්ල කියන්නේ අත නෙවෙයි. හේවණල්ල කියන්නේ ආලෝකෙත් නෙවෙයි. හේවණල්ල කියන්නේ විත්‍යත් නෙවෙයි. ඒකට ඵලය කියන්නේ වෙනම ධර්මතාවයක්. ඒක හේතුන්ට අයිති නෑ. හේතු නැතුව හටගන්නෙත් නෑ. ඵලය කියන්නේ හේතුත් නෙවෙයි. හේතුන්ගෙන් තොරව ඵලය හටගන්නෙත් නෑ. අන්න ඔක තමයි මේ පටිච්ච සමුප්පන්න ස්වභාවය කියන්නේ. හේතු නිසාමයි පටිච්ච ඵලයක් තියෙන්නේ සමුප්පන්න. හේතු නිසා උපන්න. නිසා උපන්න කියනකොට ඒකේ අර කාලපරතරයකට දාන්න එපා. හේතු ටික ඉවර වුණාට පස්සේ ඵලය ඉපදුනා කියලා දාන්න එපා. හේතු තියෙන මොහොතේම විතරයි අපිට ඵලයක් ගැන කතා කරන්න පුළුවන්. හේතුන්ගෙන් තොරව ඵලයක් ගැන කතා කරන්න බෑ. ඒතර මේ දැන් ඇහෙන් දකින එකේ තියෙනවා ඇහැ විතරක් නෙමෙයි රූප විතරක් නෙමෙයි. එතනින් උපදින ස්වභාවයක් හටගත්තොත් විතරයි විඥාණයට ඕක අහුවෙන්නේ. විඥාණයක් උපදින්නේ. ඒකට කියනවා තජ්ජෝ සමන්නාහරෝ කියලා. ඒ කියන්නේ තජ්ජෝ කියන්නේ එතනින් පැන නගින. සමන්නාහරෝ කියන්නේ ඒකට අර සිහිය යොමු වෙන අවධානය යොමු වෙන ගතිය. එහෙම වුණත් විතරයි චක්කු විඥානේ උපදින්නේ. හරි. ඇහත් තෝන රූපත් තෝන එතනින්ම පැන නගින ස්වභාවයකට අවධානය යොමු වෙන්නත් ඕන. එතකොට තමයි චක්කු විඥානය උපදින්නේ කියන එක තියෙන්නේ මහා හත්ති පදෝපම සූත්‍රයේ තියෙනවා. ඇහැක් නොබිඳී තියෙන්නත් ඕන, රූපයක් ආපාතනය වෙන්නත් ඕන, තජ්ජෝ සමන්නාහරෝ කියන එකක් තියෙදෙන්න ඕන. එතකොට තමයි චක්කු විඥානය එන්නේ. ඔය එකක් හරි අඩු වුණොත් චක්කු විඥානේ උපදින්නේ නැහැ. හරි, ඒ චක්කු විඥානේ උපදින මොහොතේ අර හේතු ටික ඔක්කොම යෙදෙන්න ඕන. ඇහැයි රූපෙයි ඒකෙන් පැන නැංග දෙයි ඒකට අවධානය යොමු වීමයි සේරම යෙදීම නිසායි චක්කු විඥානේ කියන ධර්මතාවයක් ගැන කතා කරන්න පුළුවන්. ඒකත් ඒ මොහොතේම. එතන තේරුම් ගන්න. එතකොට චක්කු විඥානෙන් දැනගත්තේ ඇහැවත් නෙමෙයි රූපෙත් නෙමෙයි එතනින් පැන නැග්ග ස්වභාවය. ඒක තමයි ඒ එතනින් උපද්දපු ස්වභාවයක් දැනගත්තා. ඒකයි ඒක පෙර නොතිබීම හටගත්තා කියන්නේ. එහේ තිබුණා නම් පෙර නොතිබීම හටගත්තා වෙන්න බෑ. නේද? දකින්න කලිනුත් ඒක තිබිලා. ඒකට මේ දැකීම සිද්ධ වුණේ මෙතනම උපන්න ස්වභාවය. හරි? ඕක හැම ආයතනෙටම ඔය කතාව පොදුයි. බාහිර තිබුණ දෙයක් නෙවෙයි දැනගන්නේ. ආයතනේ වැඩ කරන තැනම පැන නගින එතනින්ම උපදින ස්වභාවයක්. ඒක කියනවා තජ්ජෝ කියලා. ඒකට ඒකට අවධානය යොමු වීම තමයි සමන්නාහාර. තජ්ජෝ සමන්නාහාර. ඒ නිසාමයි විඥාණය උපදින්නේ. ඒ සිද්ධිය නොවුණා නම් විඥාණයකට උපදින්න බැහැ. විඥාණය ඉපදුණා නම් ඒ ආයතනේ ඉපදුනේ නැත්නම් ඒ ආයතනේ වැඩ කරන්නේ නැහැ. නේද? එතකොට ඔන්න චක්කු විඥාණයෙන් දැනගන්නේ එතන අපිට විස්තර ගොඩක් කිව්වේ එළියේ තියෙන රූපේ නෙමෙයි ආයතනය තුල පැන නගින ගතියක්. අපි මෙච්චර කල් විශ්වාස කරලා තියෙන එළියේ තියෙන දේ ජොයි දැනගත්ත කියලා. ඒක විඥාණයෙන් කරන මායාව. හරි? හැබැයි මේ මායාවට අහු වෙන්නේ මනෝ විඥානය. ඕක ගැන හිතන්න ගියාට පස්සේ. දැන් මැජික් කාර්යය මැජික් පෙන්නුවට කවුරු හරි බැලුවේ නැත්නම් රැවටෙන්නේ නැහැ. මැජික් කාර්යයක මැජික් පෙන්නුවා. කවුරුවත් බැලුවේ නැත්නම්. මැජික් එකක් වෙන්නේ නැහැ නේද? ඒකට ඒක බලලා කවුරු හරි නවතුනොත් තමයි ඔන්න මැජික් එකට අර්ථයක් තියෙන්නේ. ඒ වගේ දැන් චක්කු විඥාණයෙන් දැන් දැන් හැකියාව තමයි එතනින් පැන නගින එක දකින්න. ඒ වගේ මායාව තමයි ඔය දෙපැත්තකට බෙදලා පෙන්වනවා. ඇහැ මේ පැත්තේ, රූපේ අර පැත්තේ කියලා. හරි? ඒ මායාව බාර ගන්නවද නැද්ද කියන එක මන ආයතනේ වැඩ. ඇහෙන් දැනගන්න එක ගැන දැන් මනසෙන් හිතන්නේ. එතකොට මන ආයතනේ ඔක දෙපැත්තකට බෙදලා බාරගත්තොත් අපි අයෝනිසෝ මනසිකාරය කියනවා. උපදින හැටි දැක්කේ නැහැ. මෙයා කියන දේ එහෙමම පිළිගත්තා. එතකොට හිතන දේ අර එළිය රූපෙට දාලා තමයි අපි හිතන්නේ. අර බල්ලා වතුරේ බල්ලා හැදුවා වගේ වෙනවා. එතකොට ඔය බාහිර දේ ගැන දැන් දැනගන්න දේ බාහිර දේට අයිති කරනවා. ඒක තමයි ලෝකයාගේ ස්වභාවය. සසරේ ආපු ස්වභාවය ඕක. එතකට මෙතනනේ ආයතන කෘත්‍ය දැක්කොත් එක එක ආයතනෙට කරන්න පුළුවන් දේ දැක්කොත් අපේ අර මැජික් එක නෙවෙයි අල්ලගන්නේ. ඇත්ත හැකියාව ආයතනම ඉපදුන දෙයක් නෙවෙයි දැනගත්තේ. ඕක එළියේ තියෙන ස්වභාවයක් නෙවෙයි. කලින් තිබුණ ස්වභාවයක් නෙවෙයි. ඒ මොහොතේම හටගත්තු ගතියක්. නේද? ඒ ගතිය එතකොට බාහිරේ තියෙනවා කියලා පනවන්න බෑ. එතකොට අන්න මනස දකිනා දැන් මේ බාහිර දේ ඉපදුනේ මේ මෝඩකම හින්දා. ඔය මෝඩකම යෙදුන්නේ නැත්නම් බාහිර දෙයක් උපදින්නේ නැහැ. හරි. එතකොට උපදින ස්වභාවය නියම විදිහට දකින එකට කියනවා දැන් යෝනිසෝ මනසිකාරය කියලා. යෝනිසෝ මනසිකාරය කළොත් එහෙම එතකොට එළියේ රූප පනවන්නේ නැහැ. ඇතුලේ දෙයක් පනවන්නේ නැහැ. ඒ රූපයක් පැනෙන්නේ නැත්නම් මේ පැත්තේ ඇහක් පනවන්නෙත් නැහැ ඒ රූපේ දැකන්නේ. එතකොට ඒ දෙක පැනවෙන්නේ ඕක ගැන හිතන්න ගිහිල්ලා. ඔය දැනගත්තේ එළියේ තියෙන දෙයක් හරි ඒක දැනගත්තේ මේ අභ්‍යන්තර ඇහෙන් හරි කියලා කියන්නේ මන ආයතනෙන් කල්පනා කරන්න ගියාම මුලාවට අහු වෙනවා. ඇත්ත ඇති හැටි දැක්කොත් දැන් දන්න ඔය දැනගන්නේ හිතෙන් කියන දෙයක් නෙවෙයි. හිතෙන් කියපු දේ මන ධර්ම මනෝ විඥාන. මන ධර්ම මනෝ විඥාන කියන්නේ අල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ හිතෙන් හදපු දෙයක් හිත දැනගන. ඒක කොහොමද එළිය රූපයක් වෙන්නේ? එහෙම වෙන්න බෑ. ඒක අජ්‍යත් රූපයක් වෙන්නත් බෑ. මේ අල්ලන්න පුළුවන් ඇහක් වෙන්නත් බෑ. ඇහැයි රූපෙයි දෙකම අපේ මෝඩකමට අවිද්‍යාවට පනවනවා එකතු කරන. දැකීම කියන එකට බාහිර රූපේ අයිතිත් නැහැ. අජ්‍යත් රූපේ අයිතිත් නැහැ. අපි තමයි ওই දෙක අයිති කරලා තියෙන්නේ. දැකීම දැකීමෙන් නවත්තන්න නැතුව රූප පනවනවා. එළිය රූප පනවනවා. ඒක එළිය දෙයක් තියෙනවා කියපු ගමන් මම පිහිටනවා. ඒයි මම නේ දැනගන්නේ එළිය තියෙන දේ. එන සක්කාය දිට්ඨිය එනවා. එතන රූපයක් ඇසුරු කළොත් මම විමි කියන අදහස එනවා. ඇයි රූපේ දැනගත්තේ මමනේ? රූපේ නිසා දැන් මම විමි කියන අදහස එනවා. ඇහැක් පැනෙව්වත් මම විමි. හරිද? ඇහැයි තිබතනේ. එතකොට එතනත් මම විමි කියන කතාව එනවා. ඒක රූපයක් පැනෙව්වොත් රූපය ඇසුරු කළොත් එහෙම මම විමි. රූපං උපාදාය අස්මීති හෝති නො අනුපාදාය. රූපය ඇසුරු කරගෙනයි මේ මම වෙමි කියන එක එන්නේ. ඇසුරු නොකරගෙන නෙවෙයි කියනවා. රූපං උපාදාය අස්මීති හෝති නො අනුපාදාය. මේක ආනන්ද සූත්‍රයේ කියන්නේ. ආනන්ද හඳුරෝ සෝවන් වෙන්නේ ඕක අහලා. රූපය ඇසුරු කරගෙනයි අස්මීය රූපං උපාදාය අස්මීති හෝති නො අනුපාදාය කියලා. ඒ වත්තන තේරුම් ගත්තොත් තමයි මොකද්ද මේ දිත්තේ දික්කමත්タン කියන ස්වභාවය. පෙනීම කියන සිද්ධිය පෙනීම මාත්‍රයක් විතරක් වුණොත් බාහිර රූප පැනෙන්නේ නැත්තම් එතකොට තමයි පෙනීම මාත්‍රය වෙන්නේ. පේනවා විතරයි. පේනවා කියන එකේ එළිය රූප නැහැ. එළිය රූප පනවන්නේ අපේ අවිද්‍යාව මත. හරි. එතනින්ම පැන නැංග ස්වභාවයක් ඔය දැනගෙන තියෙනවා. ඒ ස්වභාවය බාහිර තියෙන දෙයක් නෙවෙයි. හරි. බාහිර දෙයක් පැනෙන්නේ නැත්තම් අභ්‍යන්තර දෙයක් පැනවෙන්නේ නැහැ. රජ්‍යත්ත බහිද්ද දෙක පැනවුනොත් අජ්‍යත්ත කියන්නේ මගේ පැත්ත, බහිද්ද කියන්නේ මට සාපේක්ෂව එළිය. අන්ත දෙකට අහු වෙලා. හරි. දැන් මජ්ජේ සූත්‍රය එහෙම කියනවනේ අන්ත දෙකක් තියෙනවා. අජ්‍යත්ත ආයතන කාන්තයක්, බහිද්ද ආයතන තව අන්තයක්. විඥාණය මැද. ඒත් අන්ත දෙක පිරිසිඳ දකින්න, ඒ අන්ත දෙක තේරුම් ගන්න ඕන. මැද තවරෙන්නත් එපා. මජ්ජේ කාන්තා නලිප්පති. සෝ උබේ අන්තේ විදිත්‍වාන මජ්ජේ මන්තා නලිප්පති කියලා කියන්නේ. එයා තමයි තණ්හාව දුරු කරන්නේ. ඔබ තේරුම් ගන්න කෙනා. ඉතින් මේ අජ්‍යත්ත බහිද්ද අන්තවලට අපි අහුවෙන්නේ මෙතන මේ ඇහි ක්‍රියාකාරීත්වය දකින්නේ නැති හින්දා. එතනම උපදින ස්වභාවයක් විඥාණයෙන් දැනගත්තා කියන නුවණ නැති
වෙනවා.
හේතු තියෙනකොට ඵලය තියෙනවා. ඒවා එළිය තියෙන ඒවා නෙවෙයි.
ඇහැ උපද්දනවා කියන්නේ එතන සලායතනනේ. එතකොට පණිත උපාදයෙන් ගත්තොත් එහෙම අවිද්‍යාවත් සංකල්පන කරගත්ත විඥාන නාම රූප වච්ච සලායතන. සලායතන නොපිදන්න නාම රූප නොපිදන්න. නාම රූප නොපිදන්න විඥාන නැත්තර.
දැන් ඒ සලායතන නොපිහිටන මට්ටමක් තියෙනවා. ඒ කියන්නේ සලායතන නිරෝධ කතාවක් තියෙනවා. දැන් අපිට ඔක හිතා ගන්නවත් බැහැ. සලායතන නිරෝධ වෙන්නේ අවිද්‍යාව නිරෝධ වුණාම. අවිද්‍යාව තියෙනකන් අපිට හිතා ගන්න බැහැ මොකද්ද මේ සලායතන නිරෝධ කියලා. ඒ වෙනාට නුවණක් ගන්න පුළුවන්. නම් මේ අවිද්‍යාව මතයි ඔව පැනවෙන්නේ කියලා. අපිට තාම ඒක පැනවෙනවා තමයි. එනකට අපිට දැන් දහම අහලා නුවණක් ගන්න පුළුවන් මේ නිසයි ඕක පැනෙන්නේ. අවිද්‍යාව නැති මනසට ඕක පැනවෙන්න බෑ කියලා අන්න ඔතන තමයි Nirodhe ඥානං කියන එක ඇති කරගන්න ඕන. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, Nirodhe ඥානං. එයාට තමයි මාර්ගයේ ඥානෙ එන්නේ. ඒ හතර ආවොත් සම්මා දිට්ඨිය ඇති වෙනවා. තොටන්නේ Nirodhe ඥානය කියන එක හරි වැදගත්. අපි හිතන් ඉන්නේ මේ හටගත්ත එක නැති වුණා කියලා. ඊට වඩා වෙනස් දෙයක් මේ. අවිද්‍යාව මුලාව තියනකන් උපදිනවා. අවිද්‍යාව නැත්තම් උපදින්න බෑ කියන අර පටිච්චසමුප්පන්න ස්වභාවය තේරුම් ගන්නවා. මේ හේතු යෙදෙනකොට ඵලය තියෙනවා. හේතු යෙදෙන්නේ නැත්තම් ඵලය උපදින්නේ නැහැ කියනවා. හැත් පටිච්ච සමුප්පන්නයි, රූපෙත් පටිච්ච සමුප්පන්නයි, අජ්ජත් එකත් පටිච්ච සමුප්පන්නයි, ගහිතත් පටිච්ච සමුප්පන්නයි. ඒවා සංකතයි පටිච්ච සමුප්පන්නයි. සංකතයි කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු. පටිච්ච සමුප්පන්නයි කියන්නේ හේතු ඇතිකල් විමයි ඵලය තියෙන්නේ. හේතු නැත්තම් ඵලයක් ගැන කතා කරන්න බැහැ. ඊළඟට ඇහැට හේතු වෙන්නේ මොනවාද? අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර. අවිද්‍යාව හේතු වෙලානේ හැම ඇහැ උපදින්නේ. රූපෙටත් අවිද්‍යාව හේතු වෙලා ප්‍රත්‍ය වෙලා. එහෙනම් අවිද්‍යාව නැති මනසට උපදීද? ප්‍රත්‍ය ධර්ම නැත්තම් ඵලය හටගන්න බෑනේ. ඒ දහමෙන් නුවණින් ගලපුවොත් එහෙම වෙන්නේ. ඒක අනිත්‍යත්තට දාන්න ඕනේ. එහෙනම් ditthේ ditthමත්タン යනකොට ඕවා පැනෙන්න බෑනේ. නේද? අවිද්‍යාවෙන් කරපුදි. කට අපි අඳුර ගන්න ඕන දැකීම මාත්‍රයට බාහිර රූපයයි ඉති නැහැ. දැකීම දැකීමෙන් නැවතුනොත්. බාහිර රූපයයි ඉති නැත්නම් අජ්ජත් රූපත් ඇති නැහැ. පෙර අපි දැනගත්තු ඒවා මනසෙන් අදපු ටිකක් මනසෙන් දැනගෙන ඒවා එකක්වත් නෑ අල්ලන්න පුළුවන් දේවල් වෙන්න බෑ. හිතෙන් හදපු අනේ හිත දැනගෙන කියන. හිතෙන් හදපු ගා හිත දැනගත්තා කියන්නේ හීනයක් දැක්කා වගේ වැඩක්. ඒක කොහොමද බාහිරේ තියෙන්නේ? නේද? දැන් එක එක්කෙනා හිතෙන් හදපු ඒවා සමාන නෑ. එහෙනම් ඒවා බාහිරේ තියෙන්න පුළුවන්. බෑ. ඒවා අපි මවාගත්තු ලෝක. අපි දන්නේ නෑ ලෝකේ අපිම හදාගත්තා කියලා. අපි හිතන්නේ මේ ලෝකේ එළියේ තියෙන අපි මේ කොහෙන්ද මේ ලෝකෙට ආවා කියලා. එහෙම නෙමෙයි. මේ සලායතන වලින්ම ලෝකේ උපද්ද උපද්දයි අපි පරිහරණය කරන්නේ. ඒ මොහොතේ උපද්දලා පරිහරණය කරන්නේ.
ඒකත් අපිට සාමාජීය ජීවිතයේ
ලැබිලා තියෙනවා.
ඉතින්
එහාට අපි හිතන්නේ නැතුව ආයෙත් ලස්සන පාඩම් වලින් කියලා නතර කරගන්න පුළුවන්ද? නතර කරගන්න පුළුවන්. පුළුවන් වුණාට තාම රෝසමල ගැන පස්සේ හරි මතක් කරගන්න පුළුවන්. අතන රෝසමලක් තිබුණා නේ.
ඒකේ ඊළඟ
දැක්කා මම රෝසමලක් කියලා හිත අයින් කරගත්තා. හිත අයින් කළත් නේද හිත අයින් වෙනානේ වෙන එකක් ගැන හිතනකොට. අමුතුයෙන් අයින් කරන්න කියලාද? දැන් රෝසමල දැක්කා ඊට පස්සේ වෙන කතාවක් ටෙලිෆෝන් කෝල් එකක් එනවා. දැන් රෝසමල නෑ.
එතකොට
අයින් කළාද?
අයින්
වෙනවා. අපි වැදුවක් නැතත් හිතේ හැටි ඔහොම තමයි. වෙන දෙයක් කල්පනා කරනකොට අරක ඉවරයි. ඒ වුණාට දැන් ඒක ඉවර වෙලාද කියලා මං අහන්නේ. තව කෙනෙකුට කියන්න බෑයි දන්නව අපේ වත්තේ රෝසමලක් තිබිලා කියලා.
මම
එකතු කරගෙන නැහැ. වැඩිද කියන්න පුළුවන් නේද? දැන් මේක දිහා බලාගෙන නෙමෙයි කියන්නේ.
ඒක දකින්න ඕනේ
දැන්
මම කියන්නේ එහෙම එකතු කරන්නේ නැතුව ඉන්න එක හරි
වෙන්නේ නැහැ.
නෑ නෑ ඒක තමයි මම අහන්නේ. එකතු කළේ එකතු වෙලා එතන. දැන් අපි රෝස මලක් දැක්කා එළුණෙත් නැහැ ගැටුණෙත් නැහැ. හරි?
ඔව්.
දැන් හිතන්නේ එකතු වෙන්නේ නැහැ කියලානේ. හ්ම්. ඒ වුණාට එකතු වෙලා එතන. ඇයි එකතු වුණා කියන්නේ? එකක් තමයි අතන රෝස මලක් තියෙන බව මෙහි මම දැනගත්තා. ඒක තියෙනවා නේද? අජත්ත බහිත්ත වෙන් වෙලා ඉවරයි. එතකොට තේරුම් ගන්න අර නිමිති හැදුණා. ඇලුනේ නෑ ගැටුනේ නෑ ඒක හරි. මදහත්ව හරි නිමිති හැදිලා.
අන්න දැන් මට ඉවර දිනලා දැන් මොකක් හරි දැන් කොට හිතට දැන්
ලෝභය, හඳුනා ගන්න පුළුවන් අපිට ලෝභයයි ද්වේෂයයි. මෝහය හඳුනා ගන්න
බෑ.
මුලාවේ ඉන්නක මුලා වුණා කියලා දන්නේ
නැහැ.
ඒක හොඳ තත්වයක්.
ඒක
ගැටීමක් ආවේ වැඩන්නේ. ඒක හොඳයි. හොඳ වුණාට මොහේ තියෙනවා. ඇලීම් ගැටීම් නැහැ. ලෝභ ද්වේෂ නැහැ. ඇති වුණත් ඒවා අයින් කරගන්න. හැබැයි දැන් ලෝභ ද්වේෂ ඇති වෙන්න හේතුව හොයලා නැහැ. ලෝභදේශ අට ගන්න එක නවත්තන යටපත් කිරීමක් කරනවා. හරි යටපත් කිරීම කළාට ඒව හට ගන්න හේතුව අයින් කරලා නැහැ. ඒ හේතුව තමයි මෝහය කියන එක. හරි ඒ මෝහය තමයි බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ. දැන් ලෝභදේශ වැරදී කියලා අපි හැමෝම දන්නවා. දැනගත්තට ඉතින් සමහරුන්ට නවත්තන්න බැහැ. සමහරුන්ට පුළුවන් යටපත් කරගන්න. ඒකට දැන් සමාධියක් වඩන කෙනාට ඒ යටපත් වෙනවා. හරි. ඒ යටපත් වුණාට ප්‍රශ්නේ තියෙන්නේ ඔවායේ මතු වෙන්න පුළුවන්. දැන් අපි ඔය කරන්නේ తాවකාලික යටපත් කිරීමක්. ඒ කියන්නේ එතෙන්ට එනකන් තාම බුදුදහම ඇවිල්ලා නැහැ. පටිච්ච සමුප්පාදේ දැකලත් නැහැ, චතුරාර්ය සත්‍ය දැකලත් නැහැ. ඒ දෙක ඕන වෙන්නේ ඔන්න ඔතෙන්ට. දැන් ඇලෙන්නෙත් ගැටෙන්නෙත් නැහැ. හැබැයි රෝස මලක් එළියේ තියෙනවා කියලා දන්නවනේ. දැන් බලන්න රෝසමල කියන එක රූපයක්ද නැද්ද? රූපයක්. එතකොට අපි ඒ රූපේ බාරගත්තා නේද? ඇලුනේ නැහැ, ගැටුනේ නැහැ, වෙනම කතාවක්. හරි රෝසමලක් තියනවා කියන එක බාරගත්තානේ. ඒ බාරගත්තා කියන්නේ රූපේ උපාදාන වුණා. අපි පිළිගත්තා. එතකොට උපාදාන වෙලා ඉවරයි. ස්වභාවය හරි ඉතින් ඕකට කියන්නේ උපාදාන වුණා රූපය.
ඇලීමක් වගේ
ඇලීම නෑ. ගැටීමක් නෑ. හැබැයි රූපේ තියෙන බව රූපේ දැසගත්තා. රූපේ තියෙන බව පිළිගත්තා. හරි? ඒක හරියට දැන් ඔහම හිතුවට අපිට තේරෙන්නේ නෑ ඔක කෙලස් කියලා. දැන් හිතන්න බල්ලා වතුරට එබෙනවා. එතකොට ඌට හිතනවා අන්න බල්ලෙක් ඉන්නවා. හැබැයි මූ දැන් භාවනා කරලා හින්දා තරහ ගන්නෑ. ඔය බල්ලා ඔහි හිටපු දැන්. මං ඇලෙන්නෙත් නෑ, ගැටෙන්නෙත් නෑ. නේද? ඒක ටිකක් මනස දියුණු තමයි. හැබැයි දැන් මුලාව දුරු වෙලාද? බල්ලෙක් ඉන්නවා කියන එකට අහු වෙලා. හරිද? බල්ලෙක් ඉන්න බව දැනගෙන ඉවරයි. එතකොට අභ්‍යන්තර බාහිර බෙදිලා නේද? අජත්ත බහිද්ද
මලක්
තියෙනවා කියලා. ඔව්. දැන් මල එහා පැත්තේ තියෙනකොට මල දැනගන්න මම හිටියා නේද? දැන් සක්කාය දිට්ඨිය තියෙනවද නැද්ද? සක්කාය දිට්ඨිය තියෙනවා. ඒක කියන්නේ මුලාව තියෙනවා. මම දැක්ක. ඒක මතක් වුණා. ඒක දන්නේ නැහැ. එනුවන යතුන්නේ. ආයතන පිරිසිඳ දැක්කේ
නැහැ.
අන්න ඔතන තමයි බුදු කෙනෙක් ඕන වෙන්නේ. මොකද අපිට පේන්නේ නැති ධර්මතාවය බුදු කෙනෙක් දැකලා අපිට කියා දෙනවා. දැන් එතන ඇත්ත දකින්න නම් ඔන්න වැඩක් කියා දෙනවා. ආයතන විදිහට බලන්න. දැන් රෝස මලක් තියනවා කියලා දැනගත්තේ මොන ආයතනවලින්ද? එහෙන් දැක්කා, දැක්කා ආයතන, දැකපු දේ ගැන කල්පනා කරනවා. ඒකට එහෙන් දැක්කා කියන්නේ මොකක්ද? ඇහ වර්ණ සටහන උපද්දලා දුන්නා. ඇහ පේනවා කියන්නේ මොකක්ද? වර්ණ සංඥාව උපද්දලා දුන්නා. මනස මොකද කළේ? ඒ සංඥාව ගැන ඔන්න දැන් කල්පනා කරනවා. කල්පනා කරනකොට වෙන වැඩ ටික එතන වුණා. දැන් තියෙන වර්ණ සංඥාව ගැන පෙර අද්දකින් ටික උස්සලා ගන්නවා නේද? ඔව්. ඔකට කියන්නේ රෝසමල. කියලා හිත දැන් හිතනවා. එතනත් වරදක් නෑ. කොහොම පෙන්නේ රෝසමලක් කියලා ඔන්න දැන් හිත හිතුවා. ඊළඟට මොකද කළේ? ඔය හිතපු එක තියෙන්නේ එළියේ. කියලා පිළිගත්තනේ. රෝසමල තියෙන්නේ එළිය කියලා බාරගත්තනේ. ඒක හරියට අර වතුරේ වල්ලෙක් ඉන්නවා කිව්වා වගේ වෙන්නේ. හිතෙන් හිතපු දේ හිත දැනගත්තා කියන තැන සිහිය නෝන නැහැ. ඒකට ආයතන මුලාවට අහු වුණා. හරියටම මුලාව තියනවා කියන්නේ. මෝහය තියෙනවා. ලෝභ දේශ, රාග දේශ තුනින් වෙලා. හැබැයි මෝහය තියෙනවා. ලෝකෙට අහු වෙලා. ඇලෙන්නේ ගැටෙන්නේ නැති වුණාට මමත් ඉන්නවා රෝස මලක් තියෙනවා. ඔව් දැන් නුවණ පිහිටියා නම් පේනවා හිතෙන් හිතපු දෙන්නේ හිත දැනගත්තේ ඕක අල්ලන්න පුළුවන් එකක් වෙන්න බෑ මේක අර හීනයක් වගේනේ කල්පනා කිරීමක් විතරයි නේද එහෙම සිහිය නුවණ පිහිටියා නම් එහෙම බාහිර රූපේ උපද්දන්නේ නේද අර හිතෙන් හදපු දේ එළියේ තියෙනවා කියලා පිළිගන්න මට්ටමට යන්නේ එතකොට රූප උපාදානෙ වෙන්නේ දැන් බල්ලා එතකොට වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිතන්නේ නැහැ. ඇහෙන් පෙනුණා, පෙනුන දේ ගැන කල්පනා කළා ඉතින්. කල්පනා කරනකොට බල්ලෙක් කියලා හිතුණා. හිතුනේ හිතටනේ. හිතෙන් හිතපුවා එළිය තියෙන බෑ. දැන් වතුරේ බල්ලෙක් ඉන්නවා කියන මට්ටමට යන්නේ නැහැ. හැබැයි පෙනුණා. පෙනුන එක ගැන කල්පනා කළා. ඔව්. අපි එහෙ අල්ලන්න යන්නේ නැහැ. ඒ වගේ නුවණක් වෙනවා. මේ නුවණින් ඕක ප්‍රැක්ටිස් කරන්න ඕන. හරි. අපි කන්නාඩියේ මම නැහැ කියලා දන්නේ ගාක් ඕක ඉගෙනගෙන. අපි දන්නේ ඔබ ඉගෙන ගත්තා කියලා. දැන් සතෙක් බල්ලෙක් එහෙම කුරුල්ලෙක් එහෙම කන්නාඩියේ බලුවාන් තමයි ඕක වෙන්නේ. ඒ උස් ටිකක් කල් ගිහින් සමහර විට ඉගෙන ගන්නවා. නේද? සමහර බල්ලෝ රැවටෙන්නේ නැහැ කන්නාඩියේ. මුලදී රැවටුණා. ටිකක් කල් ගිහිල්ලා ඒක සමහර විට ඉගෙන ගන්නවා. හැබැයි අපේ එක තහවුරු වෙලා ඉවරයි. ඒ නුවණ. ඒතකොට අන්න ඒ වගේ මට්ටමකට එනවා මේක පෙන්නනකොට. ඔය හිතෙන් හදපු දේහිනේ හිත දැනගත්තේ කියලා තේනුණා නම් මේක දැන් ගලාගෙන ආවට ගැටලුවක් නැහැ. ඒකයි මම කියන්නේ ඒ ගලාගෙන එන එක නෙවෙයි නවත්තන්න ඕන. යථාර්ථය පෙන්වන්න එතන. එතකොට ප්‍රශ්නයක් නැහැ එහෙම හිතුණාට. දිගටම කරන්න කලින් එකතරයක් කරන්න ඉගෙන ගන්න. ඒ කියන්නේ මේක තේරුම් ගන්න ඕන පළවෙනි දේ. තේරුම් ගත්ත එක භාවිතා කරන්න ඕන. හරි. ඒක තමයි මම කිව්වේ. ඔය දැන් අපිට ලේසිම හොඳට පැහැදිලි එකෙන් ඒක පෙන්වන්න ඕන. මම කිව්වේ සද්ද ඇහෙන ඒවට ඕක ලේසි කරන්න. මම සද්දවල කවදාවත් රූප නැහැ. කියන තැනින් ඒක මේ පෙන්නලා දෙන්න. ඇත්ත පෙන්නලා දෙන එක තමයි මේක කරන්න තියෙන්නේ. දැන් අපිට ඇත්ත වැහිලා තියෙන්නේ සංසාර පුරුද්දට. හරි. අවිද්‍යාවෙන්ම ආයතන පරිහරණය කරන එකනේ ජීවිත කාලෙම කළේ. ඒකට ඒ පුරුද්දට ඇත්ත වැහිලා. දැන් අපි අහෙන් දකින දකින දේ අපි විශ්වාස කරන්නේම එළියේ තියනවා කියලා. හරියට අර වතුරේ බල්ලෝ හදනවා වගේ වැඩක් මේ කරලා තියෙන්නේ. දැන් ඔක ගහමහල තේරුම් ගත්ත කෙනාට ඔක ඇත්ත පෙන්වලා දෙන්න පුළුවන්. ඔක මෙච්චර කල් එළියේ තියනවා කියලා හිතුවට සිද්ධ වුණේ ඇහෙන් දැකපු එක ගැන කල්පනා කළා. ආයතන දෙක වෙන් කරා. ඔව්. ඒක ඇහුණ සද්ද ගැන කල්පනා කළා. ඒක හිතෙන් අදපු දෙයක් හිත දැනගත්තා. අන්න ඔක ආයෙ ආයෙ පෙන්වලා දෙන්නවා. ඒක ටිකක් පෙන්නකොට හිත පුරුදු වෙනවා ඔක දකින්න. අපි ඔය කන්නාඩියේ නෙවෙලානේ දැන් කන්නාඩියේ වවුඩර් ගන්න යන්නේ. අන්න ඒ මට්ටමට එනවා ඔබ. එන්න ඒක ඉතින් හිත ඇත්ත දකින්නකම් පෙන්නලා දෙන්න වෙනවා. ඒක මේ ඇත්ත මතක් කරලා දෙන්න ඕනේ. දැන් ඇත්ත මතක් කරලා දෙනකොට හිත ඕක දකින්න පටන් ගන්නවා. දැන් අපි ඒක පෙන්නලා දෙයිලම නැහැනේ. ඒකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒක තන්නක අහගන්න එක තමයි බුදුදහමක් අහනවා කියන්නේ. බුදු කෙනෙක් ඉන්න කාලෙක දහමක් පවතින කාලෙක විතරයි ඕක අහන්න ලැබෙන්නේ. මේ ආයතන මුලාවක් නෑ. හරි? නැත්තම් ඔබ හිතා ගන්නවත් බැරි දෙයක්. අපිට කොහොමවත් හිතා ගන්න බැරි දෙයක් මේක මේ මෙහෙම අහන්න නොලැබුණා. එතකොට අන්නේ අහපු එක දැන් ඊළඟට අපි ඒක ඇත්ත කියලා හිතනවනම් හිතෙන් නැත්තම් තව තවත් පැහැදිලි කරගන්නවා. ඇත්ත කියලා හිතනවනම් ඒක දැන් භාවිතා කරන්න ඕනේ. එක එක ආයතන වලට දදා පුරුදු කරනවා. පුරුදු කරනකොට තව තවත් ඔබ පැහැදිලි වෙනවා. ඒතර භාවිතා බහුලී කතා කියලා තියෙන්නේ ඔකට තමයි. දැනගත්තු දෙය. දැන් ඇත්ත දැක්කහම ඒක ඊළඟට ආයෙ ආයෙ පෙන්වලා දෙනවා. ඒකට අහපු දෙය පැහැදිලි වෙන්නේ එතකොට. ඒක ප්‍රත්‍යක්ෂණය. ඒකට තමයි විදර්ශනය කරනවා කියන්නේ. ආයතන ගැන මේ තෙන්න බදින්න මාත්
ආයතන වලින් වෙනස්කම් තියෙනවා කියලා
වෙන ක්‍රම වලින් කළත් ඔතෙන්ට එන්න ඕන. ඒ කියන්නේ බාහිර රූප
ස්කන්ධ ධාතු ආයතන කියන
තියෙනවා. ඔව්. ස්කන්ධ කියන්නේ මොනවද? පංච උපාදාන ස්කන්ධ. නේද? පංච උපාදාන ස්කන්ධ කියන්නේ මොනවද? රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. එතකොට එතනත් රූපය ගැන බලන්න තියෙනවනේ නේද? ඒ රූපය ගැන බලනවා කියන්නේ කායනුපස්සනාව. එතකොට කායනුපස්සනාවේ තියෙන අජ්ජත් රූපය ගැන බලන්නයි බහිද්ද රූපය ගැන බලන්නයි. නේද? ඉතින් අජ්ජත්තං වා කාය කානුපස්සී විරති බහිද්දව කාය කානුපස්සී විරති. එතකොට
අජ්ජත් බහිද්දව කියන දෙක වෙනකොට සමහරවිට ආනාපාන කරනවනම්
එතන බහිද්ද සිත කියන ගණන් ගන්න මොකද්ද ප්‍රශ්නේ? මේ ඔය ප්‍රශ්නේ ඉන්නේ මේක තේරුම් ගත්තේ නැත්තම්. දැන් අපි සාමාන්‍ය අජ්ජත්ත කය කියන්නේ මොකටද? තමන්ගේ ශරීරය. බහිද්ද කියන්නේ ශරීරයට අයිති නැති ඔක්කොම බහිද්ද.
එහෙද? ඒ විලාවේ ආයතනේ සිත පිළිතුරතන
නෑ ඒ කරන එක පොඩ්ඩක් අමතක කරන්නකො. මේ සිද්ධිය තේරුම් ගන්නකො. අජ්ජත්ත කියන්නේ මේ තමන්ගේ කයටනේ.
ඔව්.
බහිද්ද කියන්නේ කයට අයිති නැති ඒවනේ. රජ්‍යත්ත බහිද්ද කියනකොට මුළු ලෝකෙම අයිති. හරි. ඒක රූප ලෝකෙ පිරිසිඳ දකින්න තමයි මේ කායනුපස්සනාව දීලා තියෙන්නේ. හරි. ඒක එකක් විතරනේ ආනාපාන සතිය. දැන් පොදුවේ කායනුපස්සනාව හැම එකටම කියන අජ්ජත්ත බලන්න බහිද්ද බලන්න කියලා නේද? ඒක ඊළඟට කියනවා සමුදය බලන්න කියලා. හරි හටගත්තේ කොහොමද කියලාත් බලන්න කියන්නේ. එතකොට ඔන්න ඔතෙන්ට තමයි මේ ආයතන පැත්තෙන් බලන එක ඕන වෙන්නේ. සමුදේ බලන්න. අපි මේක දන්නේ නැත්නම් සමුදේ බලන්නේ ඒ එළියේ දෙයක් තියෙනවා කියලා පිළියරන් ඕක හැදිච්ච හැටිනේ හොයන්නේ. දැන් රෝසමලක් තියෙනවා. රෝසමල හැදුනේ කොහොමද කියලා හොයනවා නේද? ඒක හැදුනේ ඉතින් ගහක් තියෙන්න ඕනේ පෝර ඕන රෝමේ වවුර විස්තරික හොයනවා. දැන් ඔය හොයන්නේ බාහිරෙන්ද තමන් තුලින්? බාහිර. එහෙම නැත්නම් ඕක සතර මහා ධාතු කියලා හොයනවා. ඒ තාම හොයන්නේ බාහිරෙන් නෙවෙයි. බුදුහාමුදුරුවෝ කියේ කොහොමද හොයන්නේ? තමන් තුලින්. ඒක තමන් තුලින් බලන්න ගත්තහම තමයි ඇත්ත විදර්ශනාව පටන් ගන්නෙ. එතකන් වැඩෙන්නේ ඒකට කියනවා පූර්ව ප්‍රතිපදාව. ඔය මලපර වෙලා යනවා නේද? වෙනස් වෙලා යනවා නේද? ඊයෝකට එළින්නේ. ඔබ බාහිරෙන්නේ. ඒකට ඒකෙන් කරන්නේ ඔකට මේ පූර්ව ප්‍රතිපදාව ඒකත් අවශ්‍යයි. ඒක අවශ්‍ය මොකටද? අපේ ඇලීම් ගැටීම් අඩු කරන්න. නීවරණ යටපත් කරන්න. කාමච්ඡන්ද ව්‍යාපාද කියන දෙක අඩු කරන්න තමයි ඒ භාවනා ටික. හරි මූලිකව. ඊට පස්සේ යන්න ඕන තමන් තුලින් සමුදය බලන්න. තමන් තුලින් සමුදය බැලීම තමයි මම ඔය කිව්වේ ආයතන මොන ආයතනෙන්ද ඕක දැනගත්තේ කියලා හොයන්න. එතකොට ඇහෙන් දැකලා හිතෙන් හිතලානේ දැනගත්තේ රෝස මලක් තියෙනවා කියලා. නේද? එතකොට පේනවා ඔන්න සමුදේ පේනවා රෝස මල පිහිටන්න සමුදේ මේ මනෙන් අදපු දේ මනෙන් දැනගත්තා කියන තැන සීය නොවන නැතිකම්. අවිද්‍යාව. එතකොට අවිද්‍යාව නිසානේ එළියේ මලක් පැනෙන්නේ. මෙතන සීය නොවන පිහිටියන බාහිර රූපයක් උපද්දයි. නෑ උපදින්න හේතු නැති වෙනවා. හරි? එතකොට නිරෝධය තියෙනවා. උපදින්න නැති හැටි. සමුදේ තියෙනකන් ඕක තියෙනවා. මෝඩකම තියෙනකන් ඕක තියෙනවා. ආයතන මුලාව තියෙනකන් ඒක තියෙනවා. ආයතන මුලාව දුරු වෙන දවසට හිතෙන් හදපු දෙයින් හිත දැනගත්ත. එතකොට එළිය රූප උපද්දයි. උපදින්න නෑ නිරෝධය. හරි? ඔන්න දැන් ඔය බැලුවේ බාහිද්ද රූපය ගැන නේද? රෝසමල ගැන. ඔය විදිහට බලන්න පුළුවන් අපේ අජ්ජත් රූපය ගැන. ශරීරය. දැන් ශරීරය ගැන බලන්න නම් ඉස්සෙල්ලා ශරීරය ගැන දැනගන්න වෙනවා. ඊළඟට දැනගත්තේ මොන ආයතන වලින්ද කියලා හොයන්න වෙනවා. නේද? ඉතින් බලන්න මේ මොහොතේ ශරීරයේ මොන වගේද? ඔන්න කල්පනා කරලා බලන්න. දැන් Tamange ශරීරය හිතා ගන්න පුළුවන් නේද? මේ හැඩේ තියනවා කියලා එහෙම ඈ එතකොට ඒ දැන් වාඩි වෙලා ඉන්න ශරීරයක් තියනවා කියලා දන්නවනේ අජ්‍යත් රූපේ. ඉතින් ඕක එක විදිහකට බලන්න පුළුවන්. ওই රූපේ ශරීරයක් කිව්වට ඔතන තියෙන කෙස්ලොන් නියපත් සම්මස්නාරෝව උඩක් කියලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් ওই තියෙන්නේ පඨවිය ආපෝ තේජෝ වායෝ කියලා බලන්න පුළුවන් නේද? දැන් බලන්න මේ තාම බලන්නේ ශරීරය තියනවා ඒක හැදිච්ච හැටි නේද? අපේ රෝස මල තියනවා ඒක හැදිච්ච හැටි බැලුවා වගේ නේද? නැත් ශරීරේ තියනවා කියලා පිළියරන් ඒක හැදිච්ච හැටි නේද ඔය
බලන්නේ?
හිතෙන් තමයි බලන්නේ. එහෙමට අපි බලන්නේ බාහිරෙන් නේද? තියන ශරීරයක් හැදිච්ච හැටි නේද බලන්නේ? තර බාහිර ලෝකෙන් නේද හේතු ටික හොයන්නේ දැන්. එක්කෝ ඒ ශරීරේ පවතින ආහාර ඕන. නේද? තර බාහිරෙන් නේද හේතු ටික හොයන්නේ? සමුදේ හොයන්නේ. දැන් ඒක තමන් තුලින් දකින්නේ කොහොමද? ශරීරේ තියෙනවා කියලා දැනගත්තේ කොහොමද කියලා හොයන්න වෙනව නේද? මොන ආයතන වලින්ද කියලා. නේද? දැන් මොන ආයතන වලින්ද මේ මොහොතේ? අතීතයට යන්නත් එපා අනාගතයට එපා. මේ මොහොතේ දැන් ශරීරේ මේ වාඩිලා ඉන්න ඉරියව්වේ තියනවා කියලා දැනගන්න උදව් උනේ මොන ආයතනද? කාය ආයතනෙන් ස්පර්ශ ටිකක් දැනුණා නේද? දැනෙන දේවල් ගැන හිතුවා කල්පනා කළා නේද? කාය ආයතනෙන් මොනවදෝ දැනෙනවා නේද? අපි ඇහෙන් දැකලා නෙමෙයි අහක බලාගෙන ඉඳන්නේ ශරීරය මෙහෙම තියනවා කියලා දැනගත්තේ. එතකොට ඇහෙන් වෙන්න බෑ. කණෙන් වෙන්නත් බෑ. නාසයෙන් වෙන්නත් බෑ. දිවෙන් වෙන්නත් බෑ. නේද? එහෙනම් කාය ආයතනෙන් දැනුණ ටික උදව් කරගෙන තමයි මේ ඉරියව්ව අපි අඳුරගත්තේ. දැන් නිදාගෙන ඉන්නව නෙවෙයි හිටගෙන ඉන්නව නෙවෙයි කියලා දැනගත්තනේ නේද? වාඩිලා ඉන්න ඉරියව්ව. කොහොමද දැනගත්තේ? දැනෙන ටික උදව් කරගෙන නේද? දැනුනේ මොකෙන්ද? කාය ආයතන. නේද? කාය ආයතනෙට විතරක් ශරීරය හදන්න පුළුවන්ද? ඔය දැනෙන ටිකට විතරක්. බෑ. ඒක බෑ කියලා දැනගන්න නම් ඔය දැනෙන ටික අපි කොලේක ඇඳා කියලා හිතමු. දැනෙන තැන් ටික මාක් කරනවා. නෑ ශරීරයක් තියෙයිද? නෑ නේද? නෑ. එතකොට එහෙනම් ඒ දැනෙන ටික ගැන කල්පනා කරලා මන ආයතන. මන ආයතනෙන් තමයි ශරීරය සම්පූර්ණ කළේ. එතකොට පෙර අධ්‍යක්ීම ඇදලා අරන් නේද? පෙර අධ්‍යක්ීමත් අරගෙන ඊළඟට මනසෙන් හදපු දේ තමයි මනසෙන් දැනගෙන තියෙන්නේ. මනසෙන් හදපු දේ දැන් ඔන්න නුවණින් බලන්න ඕන අල්ලන්න පුළුවන්ද? බෑ. ඉතින් අපි දැනගත්තු ශරීරය අල්ලන්න පුළුවන්. නේද? එහෙනම් දැන් හිතෙන් හදපු දේ හිතෙන් දැනගත්තා කියන දැන සිහිය නුවණ නැහැ නේද? දෙයක් බවට පත් කළා නේද? අන්නේ ඔව් එතකොට සමුදේ පේනවා දැන්. ඒ දැන් දෙයක් කරලා බාරගත්තා කියන්නේ රූපේ උපාදාන කළා. හරි. ඒතර එතන මුලාවෙන් ආයතන මුලාවෙන් නේද ඔක කරලා තියෙන්නේ. එහෙනම් ආයතන මුලාව නැති වුණා නම් ඔය ශරීරය උපදීද? මේ මොහොතේ. නෑ නේද? අපි දැනගන්නේ හිතෙන් හදපු ශරීරෙ මේක දැනගත්තේ ඔක කොහොමද ඉදී තියෙන්නේ? හිතෙන් හදපු දේ මේ හීන මාත්‍රයක් විතරයි අල්ලන්න පුළුවන් දෙයක් නෙවෙයි. කියලා ඔන්න ශරීරෙත් දකිනවා සමුදයයි නිරෝධයයි. එතකොට නුවණක් එනවා ඔන්න දැන්. අත්‍යත්ත රූපෙත් එහෙනම් මේ ආයතන මුලාවෙන් පනවගෙන. බහිද්ද රූපත් ආයතන මුලාවෙන් මේ පනවගෙන. ඊළඟට අජ්ජත්ත බහිද්ද දෙක එකට බලන්න පුළුවන්. එළියේ රූපත් ආයතන මුලාවෙන් හිතින් හදපු දේ හිත දැනගත්තා කියලා නොදන්නකමට. අජ්ජත්ත රූපෙත් ආයතන මුලාවෙන් හිතින් හදපු දේ හිත එළියෙන් තිබ්බා කියලා නොදන්නකමට. හරි. ඒ දෙකම එකම සිද්ධිය නේලා තියෙනවා. නා අජ්ජත්ත බහිද්ද එකට බලන්න බැයිද? පුළුවන් නේද? අජ්ජත්ත වේවා බහිද්ද වේවා හිතින් හදලා නේද එළියෙන් තියලා
තියෙන්නේ.
එකම දේ. ආයතන මුලාව. හැබැයි අරව වෙන වෙනම කරලා ඉන්න ඕනේ. ඒකට තමයි මේක Tamanta ප්‍රත්‍යක්ෂ වෙන්නේ. එතට ඉති අජ්ජත්ත අජ්ජත්ත බහිද්ධාවා කායේකානුපස්සී විහෙරති මට්ටමට එන්න පුළුවන්. ඕන රූපයක් පැනෙවුවා නම් මේ මන ආයතනෙන් කරපු බව නොදන්න කමට සීය නොවන නැති කමට තමයි එළිය රූප පැනෙන්නේ. එළිය කියනකොට අජ්ජත්ත එකත් අයිති මුළු ලෝකෙම අයිති. රූප ලෝකෙම අයිති තව විදිහට කිව්වොත් දැන් ඒකේ එකකට ආවේ අර ස්කන්ධ වශයෙන් බලන්න කියපු එකට. ඒක ස්කන්ධවල තියෙනවා පංච උපාදාන ස්කන්ධ. ඒකේ රූප ස්කන්ධය දැන් ඔය පෙන්නේ. එතනින් බැලුවත් මෙතෙන්ට එන්නේ. හරියට බැලුවොත්. හරි. ඊළඟට කියනවා ධාතු විදිහට බලන්න. ධාතු කියන්නේ අපි හිතන් ඉන්නේ පටවියාපතේජෝ වායෝ කියලා නේ. ඒවා නෙවෙයි. ධාතු විදිහට බලන්න කියන්නේ අටලොස් ධාතු. ඇහැයි රූපෙයි චක්කු විඤ්ඤාණ. ඒ කියන්නේ චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු කියලා කියන්නේ. සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඤ්ඤාණ ධාතු. ඒ විදිහට 3 3 6ක් වෙනවා 18. ඉතින් මේ කියන්නේ මේ ආයතන ගැන බලන්න කියලා. ඔක්කොම එක තමයි, එකම ධර්මතාවය. එක එක්කෙනාට ඔක වැටහෙන විදි වෙනස්. අවබෝධ වෙන්නේ එකම ධර්මතාවය. ආයතන වලින් හදපු ලෝකේ තමයි අවබෝධ වෙන්නේ.
සක්මන් භාවනාවක් කරන්නේ
මොකද වෙන්නේ? ඒ දැන් භාවනාව වෙනස් වෙන්න පුළුවන්.
දැන් සක්මන කියන එකේදී
දැන් සක්මනේ පොදුවේ අපි ගන්නෙ කායනුපස්සනාව. හරි. කායනුපස්සනාව යටතේ ඉන්න භාවනාවනේ. ඒතර මේ මොන භාවනාව වැඩුවක් බලන්න තියෙන්නේ අජ්ජත්ත බහිද්ද දෙක. ඉතින් අජ්ජත්තං වා කායේකාන පස්සේ විරති බයිද්දාවා කායේකාන පස්සේ විරති. ඊළඟට එනවා අජ්ජත්ත බයිද්දාවා කායේකාන පස්සේ විරති. බලන්න තියෙන්නේ මොකද්ද? සමුදය. ඒක හටගත්තේ කොහොමද? සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විරති. ඒ විදිහට යනවා. එතෙන්ට එනකොට දැන් ඕකේ දෙකක් තියෙනවා. ලෝකෙට අයිති විදිහටත් බලන්න පුළුවන්. ලෝකෙන් එතර වෙන විදිහටත් බලන්න පුළුවන්. ලෝකෙට අයිති විදිහ කයක් තියෙනවා. ඒකේ මේ සිද්ධි ටික වෙනවා. ලෝකෙන් එතර වෙන විදිහ තමයි කය පැනෙව්වේ මෙන්න මෙහෙමයි. ආයතන මුලාව නිසා පනවගත්තු කයක් ඔය පරිහරණය කරන්නේ කියන තැනින් බලනවා. හරි.
ඉතින්
එතන දැන් අපේ කාය ආත්මයයි මන ආත්මයයි දෙකම වෙන කරලා කියලා වෙන් කරලා හඳුන ගන්නත් අදම ගත්තොත් අර ලෝකෙන් එතර වෙන පැත්තට යන්න පුළුවන්. ඊට කලින් වෙන්නේ කකුල පොළවේ ගැටුණා. කකුලක් තියෙනවා පොළවක් තියෙනවා. ඒකට අජ්ජත් රූපෙත් තියෙනවා බහිද්ද රූපෙත් තියෙනවා. හරි. ඒතර මුලින් කරන්නේ ඔතෙන්ට විතරක් සිහිය පිහිටන්න හදා ගන්නවා. ඒක එතකොට සමතේ. ඊළඟට ඒක විදර්ශනාවට ගනිද්දී ඉස්සෙල්ලා ওই ටික හොඳට කරලා ඉන්න ඕන සිහිය පිහිටනවා. ඊළඟට විදර්ශනාවට ගන්න පොළව තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? කය තියෙනවා කිය, කකුල තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? මොන ආයතනවලින්? කොට පේනවා කාය ස්පර්ශයි මන ආයතන. කාය ආයතනයි මන ආයතනයි. ඒ කාය ආයතනට පුළුවන් මොකද්ද? දැනීමක් දෙන්න විතරයි. ඉතින් දැනීමක් හිතන්නේ නැතන තිබිලා තියෙනවා. දැනීම ගැන කල්පනා කරලානේ පොළවක් හැදුවේ. දැනීම ගැන කල්පනා කරලානේ කකුලක් හැදුවේ. මේ කල්පනා කරලා හදපු ඒවා කොහොමද එළියේ තියෙන්නේ? මනසෙන් හදපු දේ මනස දැනගෙන. ඒක ඒ එතන සිහිය නුන නැති හින්දානේ අපි ඔය අජ්ජත්ත බහිද්ද රූප බාර ආරම්භුනේ. රූප බාරගත්ත කියන්නේ රූප උපාදානස්කන්ධය. මොකටද මේ දුක කියන්නේ? නේද? අන්න ඒ විදිහේ නුවණක් එනවා. ඒක එන්නේ දහම අහලා දැනගත්ත කෙනාට විතරයි. අන්‍යාගම් වලට ඒක කරන්න බෑ. ඔතනයි වෙනස තියෙන්නේ. අන්‍යාගම් වලට සිහිය පිහිටන්න පුළුවන්. ඔය කරන් ටික කරන්න පුළුවන්. ඒතර ඒක මූලික මට්ටම පූර්ව ප්‍රතිපදාව ඕන කෙනෙකුට කරත හැකි. එතනින් එහාට යන්න නම් සම්මාදිට්ඨිය ඕන. සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය ගැන නුවණ. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මාර්ගේ ඥානං. ඒතර දුක්ඛේ ඥානං කියන්නේ පංච උපාදානස්කන්ධේ දුකයි කියන තැන තේරුම් ගන්නවා. කියන්නේ රූප උපාදාන ස්කන්ධය දුකයි කියන තැන තේරුම් ගන්නවා. රූපය පැනෙවුවා නම් ඕකමයි දුක. කකුලක් පැනෙවුවා නම් ඕකමයි දුක. පොළවක් උපන්නා නම් පැනෙවුවා නම් ඕකමයි දුක. කියන තැනින් නුවණ පිහිටන්න ඕන. රූපය පැනවීමම දුකයි. ඒ කියන්නේ අපි නැති දෙයක්නේ ඔය පවතින නැති දෙයක් පවතින ස්වභාවයක් බවට පත් කරගන්න. ඒ පවතින්නේ නැහැ කියන්නේ මේ හිතෙන් හදපු දේ නෙහිත දැනගෙන කියන්නේ. බාහිරේ මොහතකටවත් පවතින්න පුළුවන්. දැන් වතුරේ ඉන්න බල්ලා මොහතකටවත් බාහිරේ පවතින්න පුළුවන්. බෑනේ. ඒ වගේමනේ අපිත් ආයතන මුලාවකින් පණවපු එක ඇත්ත ඇති හැටි බැලුවා. හා? රහතන් වහන්සේට මොහතකටවත් පවතීද? දැනෙයිද නැහැ. එහෙනම් පවතින්නේ නැති දෙයක් නිත්‍ය සංඥාවෙන් අරගෙන නේද අපි? පවතින් නැති දෙයක් නিত্য සංඥාවෙන් අරගෙන දැන් නিত্য සංඥාව කැඩෙන්න ඕන. කැඩෙනවා කියන්නේ අනිත්‍ය දකිනවා. නিত্য කරන්න බැරි බව අවබෝධය තමයි අනිත්‍ය. අපි ඉන්නේ නিত্য සංඥාවේ. නিত্য කියන්නේ බාහිරේ තියෙනවා කියලා දැඩිව පිළියම්. ලෝකෙට අහු වෙලා. හැබැයි පවතින් නැති ස්වභාවයක් අපි නিত্য කරගෙන පවතින නැති දෙයක් තියනවා කියලා ගැනීමම දුකයි නේද? පවතින නොපවතින ස්වභාවයක් පවතිනවා කියන එකම දුකක් නේද? දැන් වතුරේ බල්ලෙක් ඉන්නවා කියන එකම දුකක් නේ. දුක කියලා එයාට පේන්නේ නැති එක වෙනම කතාවක්. අපට පේනවනේ. මෝඩකමට නේද බල්ලෙක් පණ ඕන එකම දුකනේ. අන්න ඔයගේ නුවණක් එන්නවනේ අපිත් රූපයක් නොපවතින රූපයක් ඇත කියලා ගන්න එකම දුක. එක රූපයක් රූපයක් එනකොටම දකින්න කියන්නේ ඔන්න වදකයා ආවා කියලා දකින්න කියලා කියන්නේ. රූපයක් හට ගන්නකොටම ඔය ඇති උනේ දුක. පවතින්නේ දුක නැති වෙන්නේ දුක. කියන මට්ටමින් ඒක තමයි ගැඹුරට දකින්නකොට එන්න ඕන නෝන. ඒක තමයි සම්මාදිට්ඨිය. ප්‍රඥාව පටන් ගන්න අවශ්‍ය සම්මාදිට්ඨිය. අරිෂ්ඨාංගික මාර්ගේ පටන් ගන්න
සම්මාදිට්ඨියනේ.
දැන් ශ්‍රවණය කරපු ධර්මයේ අර්ථය දකින්න ඕන. ඒ දැක්ම මේ කරන්නේ ඒක තමයි. එතකොට ඒක දැක්ම තුල අපිට එනවා දුක කියන්නේ මේකයි, සමුදය කියන්නේ මේකයි, නිරෝධය කියන්නේ මේකයි, මාර්ගය මේකයි කියලා නුවණ. ඒකට කියනවා චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානය. ඒකට තමයි සම්මාදිට්ඨිය කියන්නේ. ඒක තියෙන කෙනාටයි අරිෂ්ඨාංගික මාර්ගය තියෙන්නේ.
සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත්‍ය ඥාන ඒව ගන්න බැරි දෙයක් නෙවෙයි.
දැන් සත්‍ය ඥානේ තියෙන කෙනා තමයි දන්නේ මොකද්ද කරන්න ඕන කියලා කෘත්‍ය. සත්‍ය ඥානේ නැති කෙනා දන්නේ නෑනේ. එයා කවුරු හරි කියපු එකක් කරනවා. සත්‍ය ඥානේ ආපු කෙනා දන්නවා මේක කරන්නේ ඇයි මේක කරාම මෙන්න මේ ප්‍රතිඵල තියෙනවා. එයා කෘත්‍ය ඥානයක් තියෙනවා එයාට. එයා ඒ කෘත්‍ය කරගෙන යනකොට තවත් කරන්න දෙයක් නැහැ කියලා නුවණක් එයි. එතකොට කෘත කරලා ඉවරයි. එතකොට දැන් අපිට පේන්න ඕන තවත් ලෝකෙට අහුවෙන්නේ නැහැ කියන තැනට ආවොත් අන කෘත. හැබැයි දැන් අපිට සාම ලෝකෙට අහුවෙනවා අහුවෙන්නේ මෙහෙම. මෙන්න මේ අවිද්‍යාව තියෙන හින්දා මේ මෝඩකම යෙදෙන හින්දායි අපි ලෝකෙට අහුවුනේ රූපෙට අහුවුනේ කියලා නුවණක් එනවා. ඒ නුවණ එන්නේ සම්මාදිට්ඨිය තුල. තේරුණාද? ඒක ඒ නිසා තමයි ඔන්නෝය ධර්මතාවයේ පෙන්වලා දෙන්නේ බුදු කෙනෙක් විතරයි. බුදුදහමේ විතරයි යෝක තියෙන්නේ. ඒ නිසා තමයි මේ ධහමක් තියෙන කාලෙක විතරයි මේකේ ප්‍රයෝජනෙ ගන්න පුළුවන් කියන්නේ. එහෙම නොවුනනම් සිහිය පිහිටන ඕන කෙනෙකුට ඕක ගන්න පුළුවන්. එහෙම වෙන්නේ නැහැ. හරි නිකම්ම සිහිය පිහිටුවට අවබෝධ වෙන එකක් නෙවෙයි. සිහිය පිහිටීම අවශ්‍යයි. ඒක එපා කියනවා නෙවෙයි. හැබැයි ඒක විතරක් මදි. ඒකට එකතු වෙන්න ඕන මෙන්න මේ දැක්ම. චතුරාර්ය සත්‍ය ගැන අවබෝධය. ආයතන ගැන නුවණ. බුද ආයතන පිරිසිඳ දැක්කොත් විතරයි නිවනක් පණවන්නේ කියලා බුදුහාමුදුරුවෝ පෙන්නලා දීලා තියෙනවා. ආයතන පිරිසිඳ දකින්නේ නැතුව නිවනක් පණවන්නේ නැහැ. හරි. ඊළඟට අපි ඉන්නේ මේ ලෝකය කියන්නේ සලායතන ලෝකයක් කියලා කියනවා. සංස්කාර ලෝකයක් කියලා කියනවා. ඒවයි ඇත්ත දකින්න. අපිට මේ ආයතන උපද්දගෙනම පණෝපු ලෝකයකනේ අපි ජීවත් වෙන්නේ. හරි. ලෝකේ පණවලා තියෙන ආයතන මුලාව නිසා ආයතන වලට මුලා වුනේ නැත්නම් ලෝකේ උපදින්නේ නැහැ ආයතන උපදින්නේ නැහැ නිරෝධයක් කියලා දෙයක් තියෙනවා. අන්න ඒක ගැන ඥානයක් ඇති කරගන්න ඕනේ. නිරෝධේ ඥානං කියන එක. මේ නිරෝධේ ඥානං කියන එක කියන්නේ නිරෝධේ නෙවෙයි. නැත්නම් නුවණක් එනවා. අපේ අවිද්‍යාවට සිහිය නුවණ නැති හින්දා මෙහෙම ලෝකෙට අහු වුණා. සිහිය නුවණ පිහිටිය කෙනාට එහෙම වෙන්න බෑනේ කියලා දකින්න පුළුවන්. කියන අපිට මෙහෙම වුණාට රහතන් වහන්සේට මෙහෙම වෙන්නේ නැහැ කියලා නුවණින් දකින්න පුළුවන්. ඒ කියන්නේ ආයතන වෙන් කරපු ගමන් ඒක දකින්න පුළුවන් කම වෙනවා. ඒ නුවණ ඕන.
අපිට දැන් අර අපි ඒ කියන්නේ දැන් ජීවිතයේ ඒ ආයතන ගැටෙනකොට සංකර හඳුනා ගන්න ඕනේ මේක උනේ මේකයි කියලා නේ.
ඔව් ඒකට දැන් ඒක දැනගත්තහම එකපාර උතෙන්ට එන්න බෑ. ඒකටත් අනුපිළිවෙලක් තියෙනවා. හරි. හැබැයි ඔය දැන ගැනීම ආවට පස්සේ ඒ අනුපිළිවෙලට යනවා ඒක. දැන් මේ ටික දැනගත්තා කියලා එකපාරට අපේ රාග දේශ මොහ දුරු වෙන්නේ නැහැ. හරි. කෙලස් බලවත්. එතකොට මේ කෙලස් අඩු වෙන විදිහේ දැන් උපක්‍රම ටික භාවනා ටික යොදන්නවා. හරි. දැන් ඇලෙන ගති බලවත් නම් අපිට පිළිකුල් භාවනාව කරන්න වෙනවා. කයක් නැහැ කියලා නිකන් කියලා හරියන්නේ නැහැ. අර පූර්ව ප්‍රතිපදාව වඩන්න වෙනවා. මොකද නීවරණ බලවත්. අපි ඇත්ත ගැන දැනුමක් ගත්තට දකින්න දෙන්නේ නැහැ නීවරණ නිසා. වහලා තියෙනවා. නීවරණ යටපත් කරගන්න වෙනවා. ඒකට තමයි ඔය ආනාපාන සතිය හරි ඒ සමත කමරහණක යෙදෙන්න ඕනේ. සක්මන වුණත් එහෙමයි. ඉස්සෙල්ලා හිත එකඟ වෙනකන් ඒක යෙදෙන්න ඕනේ. කන හුස්මටම හිත පිහිටනකන් හුස්ම දිහා බලා ඉන්න ඕන. හරි. ඒ දැනීමටම අවධානය යොමු වෙනකන් සක්මන කරන්න ඕන. වෙන ඒවට හිත දුවන එක අඩු වෙලා ඒකටම සිහිය පිහිටන වෙලාවක් එනවා. ඒ සිහිය පිහිටගත්තේ මොකටද කියන එක ඔන්න මේ නුවණින් තමයි තේරෙන්නේ. දැන් අපි ඇයි මේ නීවරණයටපත් කළේ? දහම දකින්න. විදර්ශනය කරන්න. එතකොට තමයි එන්නේ ඊළඟට වර්තමානයේ ඉන ධර්මතාවයේ එතන එතනම විදර්ශනය කරන්න ඕන. පත්‍යුප්පන්න යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. වර්තමානයේ ධර්මතාවයක් තියෙනවා නම් එතන එතනම විදර්ශනය කරන්න. කොහොමද විදර්ශනය කරන්නේ? ආයතන විදිහට වෙන් කරලා පෙන්නන්න. එතකොට ඇත්ත පේනවා. ඒ ඇත්ත පෙන්වන්න අර ටිකක් සංසුන් මනසක් ඕන. ඒ සඳහායි මේ හුස්ම දිහා බලා හිටියනම් බලා ඉන්නේ. ඒ නුවණ ඇති කරගන්න ඕනේ. ඒක ඒක ඉන්නේ මේ සම්මා දිට්ඨිය වෙනම ඇති වෙනවා. එතකොට දන්නවා මේ භාවනාවෙන් මොකද්ද කොතෙන්ටද මාව ගෙනියන්න පුළුවන්. මේ භාවනාවෙන් මොකද්ද වෙන්නේ කියලා Tamanටම ඒ නුවණ එනවා. එතකොට දැන් කායන පස්සනාවක් වඩනවා නම් මොකටද වඩන්නේ කියලා නුවණක් ඇති කරගන්න ඕන. ඒ නුවණ එන්නේ මේ ධහම තේරුම් ගත්තාම ඒ සම්මා දිට්ඨිය තුළ. ඒතර කායන පස්සනාවේ පෙන්නව නේද අර ටික කියලා ඉවරලා. සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. හරි. ඊට පස්සේ පෙන්නනවා එතකොට මොකද්ද වෙන්නේ? ඊට පස්සේ ටික මතකද? අත්තිකායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති. යාවදේව ඥානමත්තාය. පතිස්සති මත්තාය. අනිස්සිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති. අගින්ම පටන් ගත්තොත් නචකින්චි ලෝකේ උපාදීති. මේ ලෝකේ කිසිවක්ම අල්ලගන්න නෑ, අසුරු කරන්න නෑ. හරි. ඊට කලින් තියෙන යාවදේව කියන්නේ අනාගතේ ඥානමත්තාය. ඥානයක් පිණිස. පතිස්සති මත්තාය. එළඹ සිටි සිහියක් පිණිස. ඥානයයි එළඹ සිටි සිහියයි. එතකොට මොකද වෙන්නේ? අනිස්සිතෝච විහෙරති. ඇසුරු කරන්නේ නැහැ. නිස්සිත කියන්නේ ඇසුරු කරන, අනිශ්‍රය කරනවා කියන්නේ. අනිස්සිත කියන්නේ ඇසුරු කරන්නේ නැහැ. දැන් මොනවද මේ කියන එක, මොන සතිපට්ඨානෙද කියන එකෙන් බලනවා. අපි කායනුපස්සනාවනේ වැඩන්නේ. එහෙනම් ඇසුරු කරන්නේ නැත්තේ මොනවද? රූප. හරි. කායනුපස්සනාව වඩන කෙනා රූප ඇසුරු කරන්නේ නැති මට්ටමකට එනවා කායනුපස්සනාව දියුණු වෙනකොට. අනිස්සිතෝච විහෙරති. දැන් මෙච්චර කල් රූප ඇසුරු කළා. මේක වඩන්න වඩන්න මොකද වෙන්න ඕන? අනිස්සිතෝච විහෙරති වෙන්න ඕන. වෙනද රෝස මලක් තියනා කිව්වට දැන් පේනවා ඔක ඇහෙන් දැකලා මනසෙන් හිතුවා. නේද? ඔතන සිහිය නෝන නැති හින්දායි එළිය එකක් පැනෙන්නේ. එතකොට පේනවා මෙච්චර කල් පනෝගත්තු රූපයක් නේ ඇත කියලා ඇසුරු කරලා තියෙන්නේ. අත්ති කායෝ තිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හොති. කයක් ඇත කියලා පනෝගෙන ඇසුරු කළයි කියලා ඔන්න සිහිය පිහිටලයි කියන සතිපච්චුපට්ඨිතා හොති. අත්ති කායෝ තිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හොති. එන්න කටවන්නා ඒ සඳහා නේද කායනුපස්සනාව වඩන්නේ. ඒකට පිළිවෙලක් තියෙනවා. ඉස්සෙල්ලා නිවරණයටපත් වෙන විදියට භාවනා වඩන්න ඕනේ. ඊළඟට ඔය රූපේ පිරිසිඟ දකින්න විදියට, සමුදේ වය දකින්න විදියට කායනුපස්සනාව වැඩෙනවා. සමුදේ වය දකිද්දි බාහිරෙන් දකින්න විදියට තියෙනවා, තමන් තුළින් දකින්න විදියට තියෙනවා. ඒක විදර්ශනාව එන්නේ තමන් තුළින් දකින්නකොට. බුදුහාමුදුරු පෙන්වන්නේ ලෝකේ එළියෙන් හොයලා හරියන්නේ නැහැ තමන් තුළින් බලන්න කියලා. එතෙන්ට එන්න තමයි අපි මේක දියුණු කරගන්න ඕන. එතට මේගත්තු නුවණ උදව් වෙන්නේ අන්න ඔය වැඩපිළිවෙල තේරුම් ගන්න. එතකොට දන්නවා දැන් සක්මන කරනවා නම් මෙහෙමයි. ඉස්සෙල්ලාම අපේ සිහිය පිහිටනකම් මේක කරන්න වෙනවා. ඇයි? ඒකෙන් නීවරණයටපත් කරනවා. නේද? හැබැයි නීවරණයටපත් වෙලා නිකන් ඉන්නේ නැහැ. දැන් දන්නවා නීවරණයටපත් කරගත්තේ මොකටද? එන්න මේ විදිහට විදර්ශනය කරන්න. ඒ නුවණ තමයි මේ ගන්නෙ දහම අහලා ඔකට තමයි සම්මා දිට්ඨිය කියන්නේ. ඒකට අපිට චතුරාර්ය සත්‍ය පිළිබඳව ඥානයක් එන්නේ. චිත්තනම තමයි පටිච්ච සමුප්පාදි කියන්නේ. මේ හේතු ඇතිකල්හි යෝග තියෙනවා. මේ හේතු නැත්තම් උපදින්න බෑ. එතකොට අන්නේ නූපදින මට්ටමට යන්න තමයි අපි මේක වඩාගෙන යන්නේ. නෑ දෙක. නෑ දෙක. නෑ දෙක.